ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරටි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථා ප්‍රකාරව 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපති ප්‍රතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 56 වෙනි කොටස සහ 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපති ප්‍රතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 47 සහ 48 කොටස් දෙවැනි කාණ්ඩයේ 18 කොටස් නවවැනි සහ නවවැනි කාණ්ඩයේ 30 සහ 31 කොටස් මම ඉදිරිපත් කරමි. සභානායකතුමා
මේක ඔයාලට වන්නත් මම ජගත් කරු කථානායකතුමනි, එකී වාතා මුද්‍රණය කළු තියා යෝජනා
ඉපිලේකනාදී පිළිගැන්වීම නාගරික සංවර්ධන නිවාස ඇමතුමා
කරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ඕෂන් වීව් ඩෙවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටෙඩ්කි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කර්මාන්ත සෞඛ්‍යමත්තුමා,
ඒ සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තාව කැලණිය බෞද්ධ හා කාන්තා පුණ්‍යායතන සමිතියේ සංස්ථාගත පනත් කෙටුම්පත අජිත් රාජපක්ෂ මහත්මයා.
කරු කථානායකතුමනි, මුලින්දී කැලණිය බෞද්ධ කාන්තා පුණ්‍යායතන සමිතිය සංස්ථාගත කිරීමේ නිමිති පනත් කෙටුම්පත පිළිමද ව්‍යවස්ථාදාය කාර්ක සභාවේ වාර්තාවේ කාර්යසටහන මා ඉදිරිපත් කරමු.
සලකා බැලීම කවදාද? නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ තෙවැනි වාර්තාව.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය සඳහා අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ වාර්තාව මා ඉදිරිපත් කරමු.
සභානායකතුමා,
එකී වාර්තා මුද්‍රණය කළ යුතුය යෝජනා
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක් එම කාරක සභාවේ සභාපති මහින්දානන්ද අරුත්ගමගේ මහතා විසින් පිළිගැන්වීම. මදුර විතානගේ මන්ත්‍රීතුමා.
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ 2021 වර්ෂය සඳහා ජාතික ආයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධ වූ නීති එකී කාර්ක සභාවේ වාර්තාව මම පිළිගන්නමි.
විවෘත හා වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා තුනක් එම කාර්ක සභාවේ සභාපති
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද 2012, 2013, 2014 සහ 2014-2015 වර්ෂ සඳහා ජාතික කඩදාසි කම්පනි ලිමිටඩ් වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2020 වර්ෂය සඳහා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුවේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා සමූපකාර සේවක කොමිසමේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2021 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව සම්බන්ධව එකී කාර්ය සභාවේ වාර්තාව මම පිළිගන්නමි.
විවෘත හා වගකීතු රජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා තුනක් සුමිත්‍රා රජ මන්ත්‍රීතුමනි.
ගරු කථානායකතුමනි, පළවෙනි වාර්තාව විවෘත හා වගකීතු රජය පිළිබඳ ආංශික කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිණුම්, 2022 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ප්‍රලේඛන කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිනුම් 2022 වර්ෂය සඳහා තිරුකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2022 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිනුම් වාර්තාව 2022 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිනුම් සහ 2022 වර්ෂය සඳහා විශ්‍රාමිතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ ගිනුම් සම්බන්ධව එකි කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි. දෙවැනි වාර්තාව ගරු කථානායකතුමනි, විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධව එකි කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. තුන්වෙනි වාර්තාව ගරු කථානායකතුමනි, විවෘත වගකීතු රජයක් පිළිබඳ ආංශික කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිනුම් වාර්තාව, 2022 වර්ෂය සඳහා මුල්තිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සම්බන්ධව එකී වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආජන පෙත්සම් පිළිගැනීම ගරු අරවින්ද් කුමාර මහතුමා.
I present a petition received from Mr. K. Kitnan of Thomas Section Hutton and another petition received from Mr. M. Muniswaran of Mayfield Section Mayfield Estate Hutton.
Chandima Veerakkodi Mettuma.
Absent.
Kashan Navanandana Mettuma.
Absent.
Thalit Ellavala Mettuma.
Garu Kathanayakathumani, Kalutura Rakkana Badriya Mandri Mavate, අංක 43 ධර්ණ ස්ථානයේ පදිංචි MS මුබාරක් මහත්මයාගේ ලැබුණු ප්‍රසම පිළිගන්නවා.
M රාමේශ්වරන් මහත්මයා.
කථානායකතුමනි, EM කාන්දි එකනායක 59.3 දුරෝලෑන් අස්ක්‍රිය කැන්ඩි ඒක ප්‍රතිසමම පිළිගන්නවා.
හරිනි අමරසූරිය මෙතනිය.
ගරු කථානායකතුමනි, තලාතුඔය කෙලින් වීදියේ අංක 84 ධර්ණ ස්ථානයේ පදිංචි SL හෙට්ටිආරච්චි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
පෙත්සම් මාජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබෙන ප්‍රශ්නේ හේෂා විතානගේ මැතිතුමා.
මා අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ගරු හේෂා විතාන මැතිතුමා විසින් අසන ලද ජාලං ශ්‍රී ලංකා ගුවන් සේවාව සම්බන්ධ ප්‍රශ්න එක පිළිතුර එක. ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2014-15 සමූහයේ ලාභය හා පාඩුව අසන්නේ පාඩුව මිලියන රුපියල් 16,330යි. 2015-16 මිලියන 12,084යි. 16,014 රුපියල් මිලියන 28,000යි. 17-18 රුපියල් මිලියන 18,585යි. 18-19 රුපියල් මිලියන 41,700යි. 19-20 රුපියල් මිලියන 44,139යි. 2020-21 රුපියල් මිලියන පාඩුව 49,705යි. 2021-22 රුපියල් මිලියන 163,583යි. 2022-23 රුපියල් මිලියන 71,307යි. 2023-24 ලාභය 12,472යි. ඒ වගේම 2023-24 සියලු ගිණුම් සමාර කර ඇත. ප්‍රශ්න දෙක. අනිත් ආයතන ශ්‍රී ලංකා කේටරින් හා බිම් සේවා කටයුතු මෙහෙයුම් කොට්ටාස ප්‍රධාන ක්‍රමෝපායික ව්‍යාපාරික ඒකක මේ ලෙසින්ම විස්තර ඔබතුමා වෙත සම්පූර්ණයෙන් ලබා දෙන්නට උන නම් 2014-15 ශ්‍රී ලංකා කේටරින් සමාගම ලාභය රුපියල් මිලියන 2,240යි. පාඩුවක් සිදු වී තිබෙන 2020-21 පමණයි. 2023-24 ලේඛනීම මම ඔබතුමාට ලැබෙන සැලසන්නම් 3,750යි. 2023-24 මෙම සේවා කටයුතුද එලෙස 2014-15 රුපියල් මිලියන 3,922 සිට ලාභය දිගටම රුපියල් මිලියන 12,322 දක්වා වර්ධනය වී තිබෙනවා. ප්‍රශ්නය තුන. රාජ බැංකුවලට ඇති ණය ශ්‍රී ලංකා ගුවන් සමාගමේ 2024 මාර්තු 31 රාජ බැංකුවල ණය පිළිබඳ විස්තරය. රාජ්‍ය බැංකු දෙකට 2024 මාර්තු 31 ඇති මුළු ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 385යි 712යි. එක්සත් ජනපද ඩොලර් මිලියන 279යි 87ක්. ශ්‍රී ලංකා රුපියල් ණය මිලියන 31,628ක් ලෙස එකතු වීමෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 105ක් වනම්. ආයන ලංකා බැංකුව වෙත 2024 මාර්තු 31 දිනට පවතන ණය එක්සත් ජනපද ඩොලර් මිලියන 217,042. මේ මුදල 107 එක්සත් ජනපද ඩොලර් ණය මිලියන 174,049 හා ශ්‍රී ලංකා රුපියල 12,900 එකතු කිරීමෙනි. එය ඩොලර් වශයෙන් නම් මිලියන 42යි. රුපියල් වශයෙන් ගණන් හැදෙයි. ආයන මහජන බැංකුව වෙත 2024 මාර්තු 31 දිනට ගෙවිය යුතු මුළු ණය මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 167,071. මෙම මුදල 107ද එක්සත් ජනපද ඩොලර් ණය මිලියන 105,038 සහ රුපියල් මිලියන 18,728 එකතු කිරීමෙන්. ඒ වෙන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2024 මාර්තු 31 දින වෙන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාට ගෙවිය යුතු ණය ගැන අහනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදලක් 2024 මාර්තු 31 විට නැත. ප්‍රශ්නය 4. ඒ වගේම දීර්ඝ විස්තරයක්. 2015 වර්ෂයේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගින් බඳවා ගෙන ඇති කාර්ය මණ්ඩලය 2015 544යි. පසු අවුරුදු 333යි. 2017 526යි. 2018 275යි. ඒ වගේම 2019 249යි. ඒ හා සමානම ඔබතුමාට 2019 249යි. 2020 74යි. 2021 45යි. 2022 258යි. 2023 791යි. 2024 මැයි මස දෙවැනි දින දක්වා 353යි. ඒ වගේම ඉල්ලාසු සේවක සංඛ්‍යාවද මෙලෙස ඉදිරිපත් කරන ලේඛනය. ශ්‍රී ලංකන් ගුවන් ආයතනයට ඔබ අසන ප්‍රශ්නය කරවන්තිතුමා අධික පාඩු ලැබීමට බලපෑ සාධක දැනට හඳුනාගෙන ඇති ප්‍රකාශයට පත් කර ඇති 2015/16 350,900 ගුවන් යානයේ ඇනවම් නැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 2562 වන වන්දි ලෙස ගෙවීමට සිදු වූ පාඩුවට ඇතුළත් වේ. 2016/17 ඇනවම එලෙසම නැවැත්වීම වෙනුවෙන් ගෙවන ලද රුපියල් 14,363 වන්දි මුදලද පාඩුවට ඇතුළත් වේ. අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුතු සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පතය දිව කාලයේ වසා දැමීමෙන් ගුවන් ගමන් වාර 600කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීම හේතුවෙන් රුපියල් මිලියන 1,864 පාඩු වශයෙන් 2016/17 වාර්තා වෙනවා. මේ සම්පූර්ණ වාර්තාව මම ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. ඒ වගේම කෝවිඩ් වසංගතයේ 2020/21, 2021/22 ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමෙන් දැවැන්ත පාඩුවකට පරිවර්තනය වෙලා තිබෙනවා. 2020/22/23 රුපියල අව ප්‍රමාණය වීමේ අඛණ්ඩ සිදුවීම හේතු කොටගෙන මූල්‍ය වත්කම් හා වගකීම් ප්‍රත්‍යක්ෂ කිරීම ගැන පැන නැගුණු විනිමය අලාභය රුපියල් බිලියන 63. 2023/24 රුපියල් බිලියන 31 ලාභයක් හේතු කොටගෙන රුපියල් අධි ප්‍රමාණය වීම හේතුවෙන් ශ්‍රී ලංකා ගුවන් සේවය රුපියල් බිලියන 12 ලාභයක් උපයා ඇත. විස්තර තිබෙනවා. ඊළඟ කාරණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන. රජය විසින් ශ්‍රී ලංකා ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ විසින් පත්කරන ලද ජාත්‍යන්තර ගණදෙනු පිළිබඳ උපදේශක සහාය ඇතුව මුදල් ආර්ථික ස්ථයිකරණය හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ විසින් ශ්‍රී ලංකා ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාමලිය සිදු කරමින් සිටි. රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ විසින් විභාය ආයෝජකයන්ගේ අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳව ඇත. එම අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවීම අවසාන දිනේ වූයේ මේ අවුරුද්දේ 2024 අප්‍රේල් 22. පාර්ශ්ව 6 අභිලාෂ ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී ඇත. ප්‍රශ්නය 7. ශ්‍රී ලංකන් ගුවන් සේවය හා ගුවන්තොටුපළ රටේ බදුගෙන ජනතාවට බරක් වීම ගැන අසන ප්‍රශ්නය පිළිතුර ගෙන ඇති ක්‍රියාමාර්ග විදේශ ගමන් පුහුණු සීමා කිරීම ජාතිකාවය චක්‍රලේඛනය බඳවා ගැනීමේදී අත්‍යවශ්‍ය බඳවා ගැනීම පමණක් කිරීම 3. අනවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාකාරකම් මිලදී ගැනීම සීමා කිරීම 4. ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සහය වීම 5. කෝවිඩ් වසංගතයෙන් පසු සංචාරකයන් ආකර්ෂණය කිරීම වැඩි කිරීම සඳහා ගුවන් ගමන් පහසුකම් වර්ධනයට සහය වීම 6. ශ්‍රී ලංකා ගුවන් සේවා සංගමයේ වියදම් අවම කිරීම වැටුප් සංශෝධනය දීමනා ගෙවීම අත්හිට වීම ගුවන් සේවා සමාගමේ ක්‍රියාකාරීත්වයට පසුවිපරම් කිරීම වැඩි දියුණු කිරීම අඛණ්ඩ සුමට මෙහෙයුම් ක්‍රියාවලියක් සඳහා අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය වාහන උපකරණ ප්‍රතිසම්පාදනයට සහය වීම භාණ්ඩාගාර අරමුදල් වශයෙන් රුපියල් බිලියන 5ක මුදලක් ආයෝජනයට සහය වෙලා තියෙනවා. ගරු ඇමතුමා නිමල් සිරිපාල සිල් ඇමතුමාගේ නායකත්වයෙන් අපි විශාල මේ අනුව කටයුතු කරමින් ප්‍රතිව්‍යුහගත ගමන් කරන අතර විශාල ප්‍රගතියකට අපි පත්ව තිබෙනවා.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මම හිතන්නේ දීර්ඝ පිළිතුරක් ලබා දුන්නයි අදාළ ප්‍රශ්නය වෙනුවෙන් එතුමට ස්තුතිවන්ත වෙන ගමන් අපි රටේ ජාතික ගුවන් සේවය මේ මොහොතේ තියෙන තත්ත්වය ගැන මම හිතන්නේ රටේ ජනතාවට ඉතාම පැහැදිලිතාවයක් ඇති වෙන්න ඕනේ කාරණාත් එක්ක මම එතුමගෙන් දැනගන්න කැමතියි 2023 අවසාන වෙනකොට මූල්‍ය වාර්ෂික අවසාන වෙනකොට ගරු කතානායකතුමනි මේ ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 609ක් එතුමා කියපු ගණන් ඉලව්වල එකතුව රුපියල් බිලියන 609ක් කියන්නේ රුපියල් කෝටි 60900ක් රුපියල් කෝටි 60900ක් මේ ගුවන් සමාගම පාඩුනේ ඇයි කියන කාරණාවට මම හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඍජු පිළිතුරක් ගරු ඇමතුමාගේ ඍජු පිළිතුරක් සමාජගත වෙලා නැහැ ඒක නිවැරදි තත්ත්වෙට එනවා කියන අදහස දුන්නා මම විශ්වාස කරනවා මේක හංගන්න දෙයක් නැහැ ගරු අග්‍රාමාත්‍යතුමනි මේ රටේ දූෂිත දේශපාලනඥයන්ගේ අතපෙවීම සහ අකාර්යක්ෂම පරිපාලනය නිසා තමයි මේක පාඩු වෙන්නේ මොකද ගුවන් සමාගමක් පාඩු වෙන්න හේතු කාරණා වෙන්න ඔය දෙක අර අපේ රටේ වෙන හේතුවක් නැහැ මොකද ණයට මිනිස්සු මේ එයා ටිකට් අරගෙන පස්සේ ගෙවන්න යන්නේත් නැහැ ඒතර කොහෙන්වත් මං හිතන්නේ මේකට බැඳියාවක් නැහැ අයවීම් නැහැ මේ කලමනාකරණයේ දුර්වලතා මම දැක්කා ඔබතුමාගේ පිළිතුරෙන් මේ ගිය අවුරුද්ද 700 ගාණක් බඳවාගෙන තියෙනවා සමහර විට වෙන්න ඇති ඒ කියන්නේ මෑත කාලේ අවුරුදු 10ක් ගත වැඩිම බඳවා ගැනීම තියෙන්නේ පසුගිය වර්ෂේ 700 ගාණක් එතකොට ගරු කතානායකතුමනි මේ තරම් පාඩු ලබන ආයතනයක් තවත් 800 ගාණක් මේකට දානකොට මම නිමල් සිරිපාල ඇමතුමාගේ අවධානයට යොමු කරනවා මේක එතුමා දැනගෙන වෙනවද එතුමා නොදැනගෙන වෙනවද දන්න මේ බර තවදුරට වැඩි වෙනවා අද මේකේ ආසන්නතම තත්වය මේ මොහොත වෙනකොට මේ ගානේ ගරු කතානායකතුමනි අපි කනගාටු වෙන්න ඕන මේ රටේ සෑම පවුලක්ම මේ මේ ගණන් මීමී එක ගත්තා මේ පාඩු අනුව මේ රටේ සෑම පවුලක්ම රුපියල් 1,07,000ක් මේ ෆ්ලයිට් එකකට නැගලවත් නැති ෆ්ලයිට් එකක් දැකලවත් නැති අහිංසක මිනිස්සු තුන් වේල කාලා ඉන්න හැකියාවක් නැති මිනිස්සුත් 1,07,000ක් ගෙවන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මම අහනවා මේසා පාඩුවක් ලබන මේ ආයතනයට ඔබේ ආණ්ඩුව මේ වෙනකොට අරගෙන තියෙන උත්තරේ තමයි මේක ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියලා ඉවර වෙලා සමාගමේදී ලංකා සමාගම දේකුත් එක. මම අහනවා 2008 මගේ ප්‍රශ්නේ වෙන්නේ 2008 ලාභ ලැබපු එමිරේට්ස් ආයතනයේ තිබිච්ච මේ ආයතනයේ පවරා ගැනීම හරහා ඒ වෙච්ච ජාතික වැරද්ද නේද? ඒ දා කරපු වැරද්ද නේද? අද මේ තත්ත්වෙට මූණ පාන්න උනේ කියලා ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමත් නියෝජනය කරපු ආණ්ඩුවක.
ඔව්
ඉස්සුතුමනි ගරු ඇමතුමා ඉන්නවා මම ඇමතුමාට ඒ විස්තර ඉදිරිපත් කර මේ සම්පූර්ණ විස්තරය ඉදිරිපත් කරා. කිසිම ආණ්ඩුවක් යටතේ ඔබතුමාලගේ ආණ්ඩුවයි අපේ ආණ්ඩුවයි ඒක ආණ්ඩුව හරහා ගුවන් යානය ගුවන් ගත වෙනවා පාඩුව අඩු වෙන්නේ නැති අවබෝධවලට අපි ගණනාවකට මුහුණ දෙමු. ඒක පැහැදිලි කළා. ඒ අවබෝධය ඔබතුමා දැන් චෝදනාව කරන්නේ වෙන දෙයක්. එමිරේට්ස් කිව්සම ගැන අය එන ඒගේ ප්‍රශ්න කෙලින් අහන්න තුන කොහොමද ගරු ඇමතුමා පිළිතුරු දෙයි.
කතානායකතුමනි දැන් එතුමා කිව්වා 2023 වර්ෂයේදී වැඩිම බඳවා ගැනීම කරලා තියෙනවා කියලා. ඔව්. 791 දෙනෙක් බඳවාගෙන තියෙනවා. හේතුව මොකද්ද? සේවකයෝ 474ක් ඉල්ලාස් වෙලා ගියා. ඔබතුමා කියන්නේ ඉල්ලාස් වෙලා ගියාම අපිට බඳවා ගන්න එක වැරද්දක්ද? ඔබතුමාගේ තර්කයේ වැරදි. 791ක් බඳවා ගත්තේ 474ක් ඉල්ලාස් වෙලා ගියා. ඉල්ලාස් වෙලා ගියාම මේ පුරප්පාඩු පුරවන්න ඕනේ. ඒක එක කාරණයක්. ඔව්. ඊළඟට අනිත් ප්‍රශ්නේ තමයි දැන් ඔබතුමා කියනවා දැන් ලෝකේ මීට වඩා අපිට වඩා මුදල් තියෙන ධනවත් ඉන්දියාවේ බලන්න. ඉන්දියාවේ මොකද උනේ? ඉන්දියාවේ ඉන්දියන් එයාලයින්ස් වලට මොකද උනේ? ඒක කාට්ලාට රුපියලකට දුන්නේ. ඒකත් පාඩුයි. VOAC දැන් තියෙනවද? නෑ. ස්විස්යා තියෙනවද? නෑ. දැන් එමිරේට්ස් වගේ ගුවන් සේවාවල් වලට ඒ ආණ්ඩු වලින් බිලියන US ඩොලර් බිලියන 2-3ක් හැම අවුරුද්දෙම දෙනවා. ඒ විදිහට අපට කරන්න පුළුවන් කමක් නෑ. කුඩා රටක කුඩා ගුවන් සේවාවක් ගෙන යාමේදී එයට ආවේනික වූ ප්‍රශ්න රාශියක් තියෙනවා. අපිට ගුවන් යානා මිලදී ගන්න සල්ලි නෑ. ලොකු කැපිටල් එකක් ඉන්වෙස්ට් කරන්න බෑ. අපි ගන්නේ ලීස් එකට. කුලීබදු පදනම් මත. ඉතින් ඒ නිසා අපිට එක ගුවන් යානයක්වත් අපිට අයිති නැහැ නේ. ඔක්කොම ලීස් එකකට ගත්ත ඒවා තමයි තියෙන්නේ. ඒවට ලීස් ගෙව්වයින් පස්සේ අපිට යමක් ඉතුරු වෙන්නේ නැහැ. අනික් කාරණේ ඔබ දන්නවා අපේ ඇතිවෙච්ච යම් යම් වෘත්තීය සමිති ප්‍රශ්න ඒවත් මේකට බලපෑවා. ඉතින් ඒ නිසා කුඩා ඒ නිසා තමයි ප්‍රතියුගත කිරීම අවශ්‍ය වෙන්නේ මේ ගුවන් සේවයේ සඳහා කැපිටල් එකක් ප්‍රාග්ධනයක් ගෙන එන්නට පුළුවන් කණ්ඩායමක් සමග එකතු වෙන්න ඕන. එකතු වෙලා මේ ගුවන් සේවාව ගෙනියන්න ඕන. එතකොට තමයි මේ ගුවන් සේවයේ ඉන්න 6000ක් පමණ පිරිසගේ රැකියා අවස්ථාවන් සුරක්ෂිත කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගකීමත් අපිට තියෙනවා. ඒ නිසා ලෝකයේ ඔබතුමා හිතන්න එපා කිසිම ගුවන් සේවාවක් ඔබතුමා කියන විදිහට එහෙම ලාභ ලබාගෙන නැහැ. විශේෂයෙන්ම කොවිඩ් අර්බුදයෙන් පස්සේ ඊට කලිනුත් ඒක ගුවන් සේවයට ආවේනික වූ තත්ත්වයක් කියන එකත් මම කියන්නේ.
බොහොම ස්තුතියි. ඉක්මන් කරන්න.
මයිකේ දුන්න. නිමල් සිරිපාල ඇමතුමා කිව්වා අර 700 ගාන ගැටලුව ගැන කතා කරෝ ඉවත් වෙච්ච ගැත්ත. ඉස්සෙල්ලා හොයන්න ඕන ගරු ඇමතුමනේ ඇයි මේ මිනිස්සු ඉවත් වෙලා යන්නේ හේතුව. ඒ දෙවැනි එක 400 ගානක් ගැන තව 300 ගානක් ඔබතුමා බඳවගෙන තියෙනවා කියන කාරණාව එතන පැහැදිලි වෙනවා. ඒක නෙමෙයි ඔබතුමාලා දෙන්නගෙම කියුනේ නැහැ. අපි අතින් වැරද්දක් වුණා කියලා 2008 මේක ලාභ ලබනකොට ඔබතුමා කියන විදිහට මිරිට් සමාගම සල්ලි ගෙන අහලා මේකේ පාඩු තියෙන එකට සල්ලි පොලි වෙලා ලාභ පෙන්වුවේ නැහැ. අපේ රටේ මහ බැංකු වාර්තාවල් හදනවා වගේ. මේක අපි කරපු වැරද්දක්. ඔබතුමාම දන්නවා හිටපු ජනාධිපතිතුමාගේ ආර්යාවගේ සහෝදරයා දාලා මේ ගුවන් සේවය විනාශ කරලා දැම්මා.
ඒ
විනාශය තමයි අද මේ අපි අරගෙන යන්නේ කියන කිව්වේ.
ඔබතුමාගේ ප්‍රශ්නේ නෙමෙයි යන්නේ.
මට ඊළඟ ප්‍රශ්නෙට උත්තරය දෙන්න
විජිතේරත්
මන්ත්‍රීතුමා ආයි කියලා හිතනවා.
ගරු කතානායකතුමනි, අගමැතිතුමාගෙන් මම අහන්නේ රජයේ විධායක සේවාවන්හි නිලධාරීන් විසින් ඔවුන්ගේ නොසිතුණු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දීමට රජයේ විසින් පියවර නොගැනීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. විවිධ තනතුරු දරන විධායක රැකියාවන් නියුතු 42,000ක් පමණ නියෝජනය කරන රාජ්‍යංශයේ වෘත්තීය සමිති 18ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වී සිටිනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග රටේ සමාජීය ආර්ථික ශ්‍රේෂ්ඨයන් තුළ බරපතල බලපෑම් ඇති කරනවා. මෙම ගැටලුව විසඳීමට කඩිනමින් අවධානය යොමු යුතුව තිබෙනවා. පහත ගැටලුවලට අග්‍රාමාත්‍යතුමා විසින් සභාව හමුවේ පිළිතුරු ලබා දෙනු ඇතයි අපේක්ෂා කරනවා. 1. වැටුප් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුව තිබියදී වැටුප් විෂමතාවයන් නිර්මාණය වන පරිදි සහ වෘත්තීන් අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය වන පරිදි කටයුතු කර ඇත්තේ ඇයි? 2. රජයේ සේවාන්හි විධායක නිලධාරීන් විසින් ඉටු කරන ලබන බහුවිධ කාර්යයන් රාජකාරීමේ වගකීම් සහ ඔවුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගයීමක් කරනු ලැබ තිබේද? ඒ අනුව ඔවුන්ගේ වෘත්තීය ගැටලු හඳුනා ගනු ලැබ තිබේද? 3. මෙම සේවාවන්හි ගැටලු විසඳීම වෙනුවෙන් මේ දක්වා ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග මොනවාද? විසඳුම් කාල රාමුවක් නිශ්චය කරනු ලැබ තිබේද? ඒ පිළිබඳව වෘත්තීය සමිති සමග සාකච්ඡා කරනු ලබන්නේද? ස්තුතියි.
ඔම අගය කරනවා මේ ප්‍රශ්නය සීම ගැන. මොකද විවිධ මත විවිධ ප්‍රකාශන ජනමාධ්‍ය පළවෙනෝ රාජ්‍ය සේවය ඉතාම වැදගත් කොටස තමයි විධායක ක්ෂේත්‍රය සම්බන්ධ නිලධාරීන්ගේ ක්ෂේත්‍රය. එය පිළිගනිමින් මෙතෙක් පන්තිතුමා අහපු ප්‍රශ්නය වගේම වැටුප් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම වෙනුවට කලින් කල විවිධ තීරණ ගනිමින් මේ වැටුප් තලයේ යම් යම් ක්ෂේත්‍රවල විෂමතාවයන් මතුවී තිබේ. එය පිළිගනිමින් ඒ සඳහා අපි සමස්ත මැදිහත්වීමකට කටයුතු කළ යුතු යන්න අවශ්‍යයි. ඒ අනුව වැටුප් විධායක නිලධාරීන්ගේ සංගමය සමග මමත් අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවැත්වුවා මෙම කරුණු ගැන. ඒ නිසා ඒ සාකච්ඡාවේ මතු ප්‍රශ්න මත අමාත්‍ය මණ්ඩලයේ වෙස්ත මෙම කරුණ ගෙන ගොස් මේ වෙන විට විධායක නිලධාරීන් විසින් ඉදිරිපත් කළ ඇති ගැටලු විසඳීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති
අමාත්‍යංශයේ ලේකම් හා රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ ලේකම්ගේ සාමාජිකත්වයෙන් යුක්තව මෙහෙම් කමිටුවක් මේ වෙන විට පත් කර තිබෙන. එම කමිටුව විසින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සමග සාකච්ඡාවන් පවත්වා ඇති අතර මෙහෙයුම් කමිටුවේ නිර්දේශ සහිත වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේ අවධානය අපේ මැදිහත් වීම මේ ගැටලුව ගැන ලබා දී තිබෙනවා. එමෙන්ම ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ ආශ්‍රිතව එනම් දිනය 24/3/25 වෙනි දින මාර්තු මාස අමාත්‍ය මණ්ඩල රැසීමේදී එළිම තීරණය මත දීප ව්‍යාප්ත සේවා නිලධාරීන්ගේ ශ්‍රේණිගත උසස් කිරීමේ ක්‍රමවේදයට සමාන්තරව දීප ව්‍යාප්ත නොවන විධායක නිලධාර සේවා ගණේ නිලධාරීන්ගේ උසස් කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙසද රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත මේ වෙන විටත් අපි දන්වා යවා තිබෙනවා. ඉදිරියේදී රාජ්‍ය සේවා කොමිසම් සභාව විසින් උක්ත කරුණට අදාළව තම නිර්දේශ ලබා දුන් පසු මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට කටයුතු කරන්න කරනු ලැබෙනවා. ඒ නිසා රජයේ සේවාවේ විධායක නිලධාරීන් විසින් ඉටු කරන ලබන බහුවිධ කාර්යයන් රාජකාරිමය මගකීමා ඔවුන්ගේ අධ්‍යාපන වෘත්තීය සුදුසුකම් පිළිබඳ ඔබතුමා අහුවා වගේ නිසි ඇගැයීමක් හරියාකාර සිදු කිරීමෙන් දැනට තිබෙන ප්‍රශ්නය පූර්ණ වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නට පුළුවන් වෙයි කියලා මෙම අග්‍රාමාත්‍ය ලේකම්තුමා ප්‍රධානව ඇති කමිටුව විසින් කටයුතු කිරීමට නිර්දේශ කරනවා ඇති. ඒ නිසා මම හිතනවා අපේ සුහද උත්සාහය ගැටුම නැතුව මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා රාජමන්ත්‍රීවත් ඉන්න අතිරේකව
විජේරත්න
ගරු කතානායකතුමනි, අවුරුදු 6ක වගේ කාලයක් තිස්සේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කළා නැහැ. ඔබතුමත් පිළිගන්නවා ජීවන වියදම් වැඩි වෙලා, බඩු මිල වැඩි වෙලා ජීවත් වෙන්න අමාරුයි. ඇත්තම ගත්තොත් මේ විධායක ශ්‍රේණියේ බොහෝ අයගේ වැටුප් මූලික වැටුප රුපියල් 50,000ට අඩුයි. උදාහරණයක් විදිහට ගත්තොත් රජයේ දෙපාර්තමේන්තුවල ඉංජිනේරුවරයෙක්ගේ මූලික වැටුප රුපියල් 47,750යි. දීමනත් එක්ක එකතු වුණාම රුපියල් 79,000යි. දීමනා වලින් බොහෝ ඒවා කැපිලත් යනවා. රුපියල් 47,750කට ඉංජිනේරුවෙක් රජ ආයතනයක වැඩ කරන්නේ තෘප්තියෙන් නෙමෙයි. එතකොට රාජ්‍යාංශේ කාර්යක්ෂම වෙන්නේ නැහැ. ඔබතුමත් ඒක පිළිගන්නවා. ඉතින් පහුගිය කාලේ පුරාවටම මේ අය සම්බන්ධයෙන් ඒ වැටුප් වැඩි කිරීමක් නිවැරදිව සිද්ධ වෙලා නැහැ. ඔබතුමාගෙන් මම අහන්නේ ඔබතුමා මැදිහත් වීමක් කරා කියලා කිව්වා. නමුත් කාල රාමුවක් තුල මේක අවසන් කරන්න, මේ වැටුප් විෂමතාවයේ මත රාජ්‍ය සේවය ඇතිලා තියෙන අකර්ශනතාවයේ අතෘප්තිමත්භාවය අහෝසි කිරීම සඳහා මේ ප්‍රශ්නේ විසඳන්න ඔබතුමා යම් කාල රාමුවක් දෙනවාද? මෙන්න මේ කාලය තුල මේ ප්‍රශ්නේ අපි අවසන් කළ අවසන් විසඳුමකට එනවා කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද?
ඒ වෙනුවෙන් තමයි මේ සාකච්ඡා වාරයෙන් පස්සේ ධර්මන්තුමා අහන කාරණාව ගැන විශේෂ කමිටුවක් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ තිනවා. අපේ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ගෙන විත් වෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග කටයුතු කරමින් පවතින බලාපොරොත්තු වෙනවා. කාලේ ඉතින් ඔබතුමාලා කාලේ ඉල්ලන්නේ මේ ඡන්දයන් නිසානේ. එහෙම නෙමෙයි, මේ ප්‍රශ්නය රාජ්‍ය සේවයේ ඉතාම වැදගත්. කුමන ආණ්ඩුවක් තිබුණත්, හවුල් ආණ්ඩු තිබුණත්, තනි ආණ්ඩු තිබුණත්, සභාග ආණ්ඩු තිබුණත්, ඒ නිසා රාජ්‍ය සේවයට ගරු කරමින් ස්ථාවර වගකීමක් ගෞරවාන්විතව ඉෂ්ට කිරීම සඳහා අප මේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යනවා. අපි ඉක්මනින්ම මේ කමිටු වාර්තාව ලැබුණාට පස්සේ
කොමිසම් සම්පත් අතු කෝරළ මැතිතුමා ඉදිරියට ප්‍රශ්න තුනක් ඉදිර ඇහුවා.
ඇත්තටම ගත්තොත් රාජ්‍ය සේවයේ දැන්ට තියෙන මේ 1946 ඇති කරපු රාජ්‍ය සේවයේ ඉතින් ඒ නිසාම ඒ පරණ විවස්ථා පරණ චක්‍රලේඛන මත තමයි රාජ්‍ය සේවය අද ක්‍රියාත්මක වෙන්නේ. බොහෝ දේවල් අලුත් වියතුව තියෙනවා, යාවත්කාලීන වියතුව තියෙනවා. ඉතින් අපි දොස් කියනවා රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි,
වැඩ කරන්නේ නැහැ කියලා. ඇත්තටම රාජ්‍ය සේවයට දොස් කියලා වැඩක් නැහැ. රජයේ වගකීම තමයි ඇති වෙන වෙනස්කම් වලට සාපේක්ෂව රාජ්‍ය සේවය යාවත්කාලීන කළා අදාළ ප්‍රතිසංස්කරණ කඩින්මින් කරන එක. උදාහරණයක් විදිහට ඊයේ පෙරේදා කුෂකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ පත් කරද්දී වෙනත් සේවාවක් නිලධාරියෙක් පත් කරා. පත් කරන් පස්සේ ලොකු ප්‍රශ්නයක් එතන ඇති වුණා. දැන් එවැනි ගැටලු ගණනාවක් රාජ්‍ය සේවයේ විවිධ අවස්ථාවල ඇති වෙනවා. ඒ නිසා මේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීම සඳහා වෙනස් වෙන තත්ත්වයට ගැලපෙන ආකාරයට රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීම ඉලක්ක කරගන්න ප්‍රතිසංස්කරණ යෝජනාව ඔබතුමා ඉදිරිපත් කරන්න මැදිහත් වෙලා තියෙනවද? ඒ වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා දැනගන්න කැමති මේ සභාවෙට.
ගරු කතානායකතුමනි, විත්තේ රත් මන්තුමාගේ ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමා දීර්ඝ පිළිතුරක් ලබා දුන්නා. ඒ පිළිතුරත් එක්ක ගත්තහම දීර්ඝකාලීනව අපේ රටේ තිබුණු රාජ්‍ය සේවයේ ගැටලු සහගත තත්ත්වයන් ගරු අග්‍රාමාත්‍යතුමා අගමැතිවරයා විදිහටත් රාජ්‍ය පරිපාලන සෝදිසකඩුතු අමාත්‍යවරයා විදිහට වැඩබාර ගද්දී අපට තිබුණ ඊට වඩා ලොකු අභියෝගයක්. වැඩ කරන සේවකයන්ගේ පඩියේ එක දිනයක ගෙවා ගන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි තිබුණේ. ඒ පඩියේ දෙකට කඩලා ගෙවපු දවසුත් තිබුණා. නමුත් වර්තමානයේ වෙද්දී ඊතැනට ගෙනල්ලා අපි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දාලා තිනවා. අග්‍රාමාත්‍යතුමායි ලේකම්තුමා ඇතුළු ඒ කමිටු වාර්තාව තුළ මේ කතා ඔක්කොම අපි කියලා ඉල්ලලා තියෙනවා. අපි පිළිගන්නවා රාජ්‍ය සේවයේ ශක්තිමත් කළ යුතුයි, කාර්යක්ෂම කළ යුතුයි, සහ උන්ව තෘප්තිමත් විදිහට ඔහුගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් නිර්මාණය විය යුතුයි කියලා.
හරි.
ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව ගෙනාපුවාම අපි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා කඩිනමින් විසඳන්න කටයුතු කරනවා. වර්තමානයේ අපි බාරගත්තු තැන තිබුණට වඩා යම් හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම අර රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියන එක පොදුවේ හැමතැනටම සුදුසු නැහැ. හොඳ කාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. වෘත්තීය සංගම් වල ඉන්න සමහර අය කරන ක්‍රියාකාරකම් නිසා ඒ අයව පැත්තකට වැටෙනවා. ඒ නිසා විත්තේරත් මන්තුමාගේ අදහසුත් අරගෙන, ඒ පක්ෂීය අදහසුත් අරගෙන රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න අපේ අමාත්‍යංශ වැඩපිළිවෙලක් තියෙනවා.
බොහොම ස්තුතියි සම්පත් අතුගොල්ල මැතුමා. දැලසලා පෙරු මැතුමා ඉක්මන් කරන්න.
දී පැහැදිලි කර ගැනීමක් ඔබතුමා අවසර දෙනවද? අගමැතුමා. ගරු අගමැතුමනි, ගරු අගමැතුමනි, දැන් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා යන වැඩපිළිවෙල රාජ්‍ය පිරමිඩයේ පහළම තලයේ ඉන්න ග්‍රාම නිලධාරීන් පිළිබඳව බරපතල ගැටලුවක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍යමැතුමා එකඟ වෙනවා ඇති. ගරු කතානායකතුමනි, ඔවුන්ගේ ප්‍රශ්නේ මව ප්‍රශ්නය තමයි ග්‍රාම නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් නොමැතිකම. 1960 ආරම්භ කරපු මේ වෘත්තිය අපේ රාජ්‍ය සේවයට ඉතාම වැදගත් ඵලදායී වෘත්තියක්. විධායක නිලධාරීන් පිළිබඳව විතේරත් මණ්ඩලතුමා අමතක කරපු ප්‍රශ්නේ ඉතාම වැදගත් වන්නා වගේම මේ ප්‍රශ්නේදී දැන් මීට පෙරින් පාර්ලිමේන්තුවේ මම මේක මතු කරාම ගරු අගමැතිතුමනි, ඒතර වජිර අභිවාදන මැතිතුමා හිටියේ විශේෂ අමාත්‍යවරයා විදිහට 2017 පමණ එතුමා පොරොන්දුක් වුණා මේක වහම ඉෂ්ට කරනවායි කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේදී ඔබතුමා මේ සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රශ්නෙකදී කිව්වා ඒකට විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා, කමිටු වාර්තාව විගස ඒක ක්‍රියාත්මක වෙනවායි කියලා. හොඳ, මේ මොහොත අද දවස ගත්තොත් එහෙම සමස්ත ග්‍රාම නිලධාරීන් සියල්ලම රාජ්‍ය සේවයේ අකර්මණ්‍ය වෙච්ච දවසක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක තවත් ප්‍රමාද කරන්නේ නැතුව මම මේ කමිටු වාර්තාවට මොකද උනේ කියලා දැනගෙන ප්‍රමාද කරන්නේ නැතුව උන්ගේ ප්‍රශ්නය යුක්තිසහගත ප්‍රශ්නයක්, අතුරු ප්‍රශ්න රාශියක් තියෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ සේවා ව්‍යවස්ථාවක් නොමැතිකම මේ ප්‍රශ්නේ. ඉතින් ඒක කරුණාකර විසඳන්න කියලා කියන්නේ ඉල්ලීම මේ අවස්ථාවේ කරන්න කැමතියි.
හරි, බොහොම ස්තුතියි. ඔබතුමා උත්තර දෙනවා.
කතානායකතුමනි, ගලසලාප්පේරු මැතිතුමා ඔය කියන කතාව එතුමා පෞද්ගලිකවත් මටත් කතා කරලා තියෙනවා. සේවා ව්‍යවස්ථාව පිළිබඳව මේ වකවානුවේ තමයි සාධනීය කරුණු කාරණා රැසක් සාකච්ඡා කළේ. එතකොට ඒ වෘත්තීය සංගම් එක්ක අපි කතා කරලා තියෙනවා. ඒ වෘත්තීය සංගම් වල යෝජනා අදහස් සහ තීරණ අරන් තියෙනවා. එතකොට යම් යම් තැන් වලට සේවා ව්‍යවස්ථාවේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශات අනුමැතිය උනොත් මගේ නිර්දේශ අනුමැතියුත් දීලා කැබිනට් මණ්ඩලයටත් ගෙනහිල්ලා දැන් තියෙන්නේ ඒක අර වැටුප් තලයේ පිහිටීමේ GN තලයේ වැටුප් තලයේ පිහිටීම. ඒතකොට ග්‍රාම නිලධාරී සේවයත් දෙක තුනකට බෙදිලා තියෙනවා, පරිපාලන ග්‍රාම නිලධාරී, ග්‍රාම නිලධාරී. දැන් පරිපාලන ග්‍රාම නිලධාරී එකෙන් අයින් කරන්න කියලා වෙනම තැනක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මේ වෙද්දී සේවා ව්‍යවස්ථා නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල අමාත්‍යංශ මට්ටමින් සහ අපේ කාර්යයෙන්
සියයට අනුවක විතර වැඩ අවසම් වෙලා තියෙනවා. දැන් මුදල් කොමිසම එකඟ වෙන්න ඕන මේ වැටුප්තලයන් පිහිටවීම පිළිබඳව, ඒ වගේම ඔවුන් උසස් වීම පිළිබඳවත් කතා කරනවා. ඉතින් වෘත්තීය සංගම් වල අර අපිට දත් 32ක් ගලවලා දෙන්න කිව්වොත් පුද්ගලයෙකුගේ අපට කොහොම හරි කොහෙන් හරි ඔයලා 32ක් ගැලවුව හැකි. හැබැයි වෘත්තීය සංගම් ඇවිල්ලා පුද්ගලිකෙන් දත් 42ක් ගලවන්න කිව්වොත් අපිට ගලවන්න බෑ. ඉතින් ග්‍රාමීය ධාරී කියන්නේ අහසක් වගේ විශේෂපතයක්, කූඩුවක් වගේ තැනකට යන්න ඒගොල්ලෝ නොවන තැනට තමයි කතා කරන්නේ. ඉතින් අපි බලනවා දලසලාපේ අමුතුමා මේකට දායකත්වයේ දක්වන, අපි ඒකට ස්තුතිවන්ත වෙනවා. අපි බලනවා කොහොම හරි මේ කාලවකවානුව තුල මේ පසු
බොහොම ඉස්සතිය අමුතුමා සම්ප්‍රදාය කෝරල මැතුමා ඉක්මන් කරන්න.
ප්‍රශ්නේ ආනව කරගත නැතුමනි.
ගරු අගමැතුමා.
ඔව් මොකද මොකද
සක උත්තර දෙන්න. රාජමැතුමා ඉන්න විශේෂ බාර මගේ ළඟ පිළිතුර තියෙනවා. සම්පදත කෝරල මන්ත්‍රීතුමාට දීර්ඝ විස්තරයක් සහිතව අපේ රාජමාත්‍ය පස්කෝල් මැතුමා පිළිතුර දෙනවා.
විස්තරي පටන් ගන්න ඊට කලින් ඉවර කළා දෙයි.
ඕමිසති පස්කෝල් මැතුමා මම කරන්නේ.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය 1A, ඒකට පිළිතුර 2023 මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තුවට අනුව රටේ මුළු ජනගහනයෙන් 22,37,000ක් වයස අවුරුදු 60ට වැඩි ජනගහනයේ 27,18,000ක්. ඒ වගේම එම ප්‍රමාණයෙන් ස්ථිර මාසික ආදායමක් ක්‍රමති වැඩිහිටි සංඛ්‍යාව කොපමණද? 1A ප්‍රතිශතයක් ලෙස 73%ක් ස්ථිර මාසික ආදායමක් නොමැති කණයට වැටෙනවා. ඒ වගේම වැඩිහිටි ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් රජය විසින් ගෙන ඇති වැඩපිළිවෙළ කුමක්ද? වයස අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන් වෙත මාසික 2000ක දීමනාව ලබා දීමත් 2024 අප්‍රේල් සිට 3000 දක්වා වැඩි කිරීමක් සිදු කර ඇත. 2. වයස අවුරුදු 100ට වැඩිහිටියන් වෙත මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබා දීම සිදු කරනවා. ඒ වගේම ග්‍රාමීය මට්ටමේ සිට ජාතික තලය දක්වා විහිදුණු ජාලයක් තුල වැඩිහිටි කමිටු පිහිටවීමට කටයුතු කර ඇති අතර සියලුම ග්‍රාමසික වසංවල ඒ හරහා නිරෝගිමත් වැඩිහිටියන් ඉහළ මානසික සතුටක් වැඩිහිටියන් අතර සහසම්බන්ධතාවයක් ඇති කිරීම ආදී අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා තමයි මේක පිහිටවලා තියෙන්නේ. සියලුම ග්‍රාම සේවක අසමුල වගේ මේ වැඩිහිටි කමිටු පිහිටවලා ඒගොල්ලෝ එකට එකතු වෙලා වැඩ කටයුතු කරනවා. ඒ වගේම වෛද්‍ය සායන පැවැත්වීම අපි කටයුතු කරගෙන යනවා. වැඩිහිටියන්ගේ අධ්‍යාත්මික සුව අනුකූල කරගනිමින් වන්දනා චාරිකා ලබා දීම වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් කරගෙන යනවා. ඒ වගේම වැඩිහිටියන් ඒකරාශී කරමින් ඔවුන්ගේ දිවා කාලය අර්ථවත් ලෙස ගත කිරීමට වැඩිහිටි දිවා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීම, උපකරණ ලබා දීම, උහුණුව ලබා දීම කටයුතු කරනවා. ඒ වගේම වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් හට තම නිවස තුල ජීවත් වීම සඳහා අවශ්‍ය කරන අවම පහසුකම් නොමැති අයට අවම පහසුකම් ලබා දීමට අවශ්‍ය කරන මූල්‍ය සහ භාණ්ඩ ප්‍රතිලාභ අවශ්‍ය දේවල් ලබා දෙනවා. ඒ වගේම වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ගේ ආර්ථික ශක්තිමත් කරමින් රටේ දල ජාතික නිෂ්පාදනයට දායක කර ගැනීම සඳහා ස්වයං රැකියාව සඳහා අපි ආධාර කිරීම කටයුතු කරනවා. ඒ වගේම රටේ ආරම්භ කොට ඇති ලියාපදිංචි වැඩිහිටි නිවාස සඳහා ප්‍රතිසංස්කරණය හා උපකරණ ලබා දීමට අවශ්‍ය කරන කටයුතු අපි කරනවා. ඒ වගේම ජීවත් වීමට අවැසි නිවසක් නොමැති වැඩිහිටියන් සඳහා සුදුසු නිවසක් ඉදිකිරීම සඳහා ලක්ෂ 2 මාරක මුදල් ප්‍රතිපාදන ලබා දීමේ කටයුතු කරනවා තෝරාගත් පිරිස වෙත. ඒ වගේම අවුරුදු 60 වැඩි අය අතරින් ශ්‍රවණ උපකරණ, අක්ෂි කාච, ඒ වගේම කණ්ණාඩි ලබා දීමේ කටයුත්ත දිගින් දිගටම අපි කරගෙන යනවා. ඒ වගේ විශ්‍රාම යාමට ආසන්න රාජ්‍ය සේවය පුද්ගලික අංශයෙන් නියුතු වැඩිහිටියන්ට විශ්‍රාම පූර්ව වැඩසටහන් පැවැත්වීමේ කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම 1A ප්‍රගතිය ප්‍රතිලාභීන් 1,05,210කට ප්‍රතිලාභ ලබා දෙනවා ගෙවීම් කටයුතු. ඒ වගේම කමිටු 12,000ක් ලංකා පුරාම පිහිටවල තියෙනවා. 14,000 ගාණක් තමයි ග්‍රාමසික වසම් තිබෙන්නේ. ඒ වගේ වෛද්‍ය සායන 8ක් පවත්වලා තියෙනවා මේ වර්ෂය තුළ. රෝගාධාර ආධාර 3,224කට ලබා දීලා තියෙනවා. වන්දනාචාරිකා 138ක් ගිය වර්ෂය තුළ ලබා දීලා තියෙනවා. දිවා මධ්‍යස්ථාන 227ක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම උපකරණ ලබා දීලා තියෙනවා 71ක් මධ්‍යස්ථානවලට. ඔය ලක්ෂ 20 30 දක්වා අපි දෙනවා දිවාසුරුක මධ්‍යස්ථාන ඉදි කරනකොට ඒව ලක්ෂ 20ක උපකරණ ලබා දීම කටයුතු කරනවා. වැඩි හිටියන් 11,011කට. ඒක අවම පහසුකම් ආධාරක. ඇඳක්වත් නැත්නම් ඒ වැඩි හිටියට ඒ අවශ්‍ය ඇඳන් ලබා දීම ඇතුළු ඕනෑම අත්‍යවශ්‍ය දේවල් ලබා දීමේ කටයුතු අපි දිගින් දිගටම කරනවා. ඒ වගේම ස්වයන් රැකියා ආධාර 1677ක් ලබා දීලා තිනෝ. ලියාපංචි වැඩිහිටි නිවාස සඳහා ප්‍රතිසංස්කරණ සහ උපකරණ ලබා දීම වෙනුවෙන් නිවාස 70ක් වෙත ආධාර ලබා දීලා තිනෝ. ඒ වගේම ශ්‍රවණ උපකරණ 3216ක් ලබා දීලා තිනෝ. අක්ෂිකාච 1356ක් ලබා දීලා තිනෝ ගිය වර්ෂය තුල. ඇස් කණ්ණාඩි 2054ක් ලබා දීලා තිනෝ. විශ්‍රාම පූර්ව වැඩසටහන 19ක් පවත්වලා තිනෝ. ඔගේ ප්‍රශ්න අංක 2 අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ වෘත්ති අධ්‍යාපන හැදෑරීම සඳහා වයස සීමාවක් අදාළ වෙන්නේ නැහැ. ඒ අනුව වැඩිහිටියන් සඳහා අවස්ථා ලබා දීලා තිනෝ. වෘත්ති අධ්‍යාපන වෙනුවෙන් රජය විසින් 2024 වර්ෂය සඳහා මිලියන 13,700ක් වෙන් කළ තියෙන එකකින් වැඩිහිටි ප්‍රජා වෙනුවෙන් ඒ කටයුත්ත සිද්ධ වෙනවා. ඒ වගේ මේට අමතරව 2024 අයවැය යෝජනාවක් ලෙස රාජ්‍ය සේවය සහ පුද්ගලික අංශයන් නියුතු රැකියා කරන වැඩිහිටියන්ට නව දැනුම ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ඉලක්ක කොටගෙන පුහුණු පාඨමාලා සහ සේවාවන් සැපීමට අවශ්‍ය තාක්ෂණික හා භෞතික නවීකරණ කටයුතු උදෙසා ජනමාධ්‍ය අමාත්‍යාංශ විසින් රුපියල් මිලියන 150ක් 2024 වර්ෂයට වෙන් කළ තියෙනවා. වගේ මෙරට වැඩිහිටි ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා නීති ආධාර, වෛද්‍ය ආධාර, වෘත්තීය පුහුණු වැඩසටහන් ලෙස වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා කම්කරු හා විදේශ රැකිය අමාත්‍යාංශ යටතේ පවතින ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් මිලියන 17ක් වෙන් කළ තියෙනවා. ඒ වගේ ඉහත කරුණු වලට අමතරව ඩිජිටල් සාක්ෂරතා පිළිබඳ වැඩිහිටියන් දැනුවත් කිරීම, යෝග ව්‍යායාම වැඩිහිටියන් පුහුණු කිරීම, නව තාක්ෂණ හරහා රැකිය අභිප්‍රේරණ පුහුණු කිරීම ආදී විශාල වැඩසටහන් කාර්ය ප්‍රමාණයක් වැඩිහිටි මහලිකම් කාර්යාලය මගින් ඉෂ්ට කරමින් පවතිනවා. එහි ප්‍රගතිය වැඩිහිටි සාක්ෂරතා පිළිබඳ වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහන් 10ක් අපි පවත්වලා තිනවා. යෝග ව්‍යායාම සම්බන්ධ වැඩසටහන් වැඩිහිටියන් සම්බන්ධ කරන 62ක් පවත්වලා තිනවා. නව තාක්ෂණ හරහා රැකිය අභිප්‍රේරණ පුහුණු කිරීම වැඩසටහන් 12ක් පවත්වලා තිනවා. ප්‍රශ්නය 3 නොයසේ නම් මද්ද අදාළ
නොවැයි
කදී මන්ත්‍රීතුමාගේ අවසරය පරිදි ඊළඟ ප්‍රශ්නයට යන්න පුළුවන් නම්
අතුරු ප්‍රශ්නයක් තියෙනවලු ඔබතුමා උත්තර
දෙනවාතුමනි මේ වැඩිහිටි
සම්පත් අතු කරන
වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවුරුදු 70 පසු සියලු දෙනා වැඩිහිටියන් බල ඒගොල්ලෝ කල්පනා කරනවා තමන්ට මේ වැඩිහිටි දීමනාව හිමි කියලා. එතනදී ගරු ජනාධිපතිතුමා අයවැය ලේකණිත් සඳහන් කරා වැඩිහිටි දීමනාව වැඩි කරන බවට. නමුත් තාම වැඩිහිටි දීමනාව ඒ වැඩිවීම සිදු වුණේ නැහැ. ඒ වැඩිහිටියන් පොරොත්තු ලේඛනයක ඉන්න විශාල ප්‍රමාණයක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම වුන් මානසිකව බිඳවැටීමක් තිබෙනවා මේ වැඩිහිටි දීමනාව තමන්ට හිමි දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේකෙදී අයවැය ලේඛනයේ සඳහන් වුණා වගේම මේකෙදී අපි ඉල්ලනවා ගරු අග්‍රාමාත්‍යතුමනි මේකට ප්‍රමුඛතාවය දෙන්න. මේ වැඩිහිටියන් අවුරුදු 70 පසු හැම දිනාම කල්පනා කරන්නේ මේ වැඩිහිටි දීමනාව තමන්ට ලැබෙන්න ඕන දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒකෙදී මේ සඳහා ප්‍රමුඛතාවය දෙන්න පොරොත්තු ලේඛන අවසන් කරගන්න උදව් කරන්න කියලා ඉල්ලනවා ගරු අග්‍රාමාත්‍යතුමනි. මේකේ මම ඉල්ලනවා අස්සසුම සඳහා වැඩිහිටි හැඳුනුම්පත වලංගු වුණා මේ පසුගිය මාසයේ වෙනකම් අස්සසුම ගන්න වැඩිහිටියන්ට. හැබැයි දැන් මේ වෙනකොට මේ වැඩිහිටි හැඳුනුම්පත බැංකු මගින් සහ අනිත් ආයතනින් ප්‍රතික්ෂේප කරනවා මේ අස්සසුම දෙන්නේ නැහැ වැඩිහිටි හැඳුනුම්පතට. මේක මගේ පළමු අතුරු ප්‍රශ්නේ කරු අග්‍රාමාත්‍යතුමනි මේකට ගන්න විසඳුම මොකද්ද කියලා.
ඒකට නියෝජ්‍ය අමාත්‍යතුමා උත්තර දෙනවා. අත වශයෙන්ම එතුමා ඉදිරිපත් කරන ප්‍රශ්නේ තමයි වැදගත් ප්‍රශ්නයක්. ඒක තමයි ජාතික හැඳුනුම්පත අස්වැසුම සඳහා බාර නොගැනීම. අත වශයෙන්ම අස්වැසුම වැඩසටහන කෙරෙන්නේ සමාජ සුබසාධක මණ්ඩලය මගින්. ඒක තියෙන්නේ රාජ්‍ය මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහන් සේමසිංහ මැතිතුමාගේ යටතේ තියෙන්නේ. ඒ අනුව අපි ප්‍රශ්නය එතුමාට යොමු කරලා තිනවා. ඒක ප්‍රතිපත්තිමය තීරණයක්, මුදල් අමාත්‍යාංශ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ගත යුතු තීරණයක්. ඒක අපි හිතන්නේ ඊටමත් ඉක්මනට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
අතුකරල මැතිතුමා ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි,
සම්පතතු ගුණමත්ව ඉක්මන් කරන්න.
වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් තමන්ගේ තැන්පතු මුදල් වලින් පොලියෙන් ජීවත් වුණා. විශේෂයෙන්ම පසුගිය කාල සීමාව තුළට වඩා මේ වන විට ආර්ථිකයම යහපත් තත්ත්වයක් ඇති වී තිබුණා ගරු අග්‍රාමාත්‍යතුමනි. අපි ඉල්ලනවා මේක යම් කඩිනම් වෙනස් කිරීමක් කරන්න කියලා. වැඩිහිටියන් බොහෝ පිරිසක් තමන්ගේ තැන්පතු මුදලින් ජීවත් වුණ තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ගත්ත විශාල පිරිසක් ඉන්නවා. එනිසා ඒ පොලි ප්‍රතිශතය කඩිනමින් වැඩිහිටියන්ට කලින් තිබුණු ප්‍රතිශතයට ගේන්න කියලා ඉල්ලනවා ගරු අග්‍රාමාත්‍යතුමනි. ඒක ඒ සඳහා ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය විමසනවා.
ඔබ ගිය සතියේත් මම හිතන්නේ මුදල් ඇමතුමා උත්තරයක් දුන්නු.
යන ප්‍රශ්නයක් එයට මැදිහත් වෙන්න ආකාරය පිළිබඳ තමයි සාකච්ඡා කරගෙන යන්නේ. දැන් ඔබතුමා මේ ප්‍රශ්නය ඇහුවට ඉතාම වැදගත්. කොහොම හරි මේ වැඩිහිටියන්ට අඩු වෙච්චි ආදායම ගැන විකල්ප ක්‍රමයක් අපි නිර්මාණය කරන්න වෙනවා.
කපිලත කොරල මැතුමා ඉක්මන් කර.
ගරු කථානායකතුමනි, රටක රාජ්‍ය නායකයන් තම පාලන කාලය තුළ මිත්‍ර රාජ්‍යන්වල නිල සංචාරවල නිරත වෙමින් තම රටේ විවිධ ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා අවශ්‍ය වන ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වන අතර එයි නැතිවන එකඟතාවයන් මත විවිධ අවබෝධතාවක් ඉසුරුම් වලට එළඹෙනු ලබයි. ඒ අනුව පහත සඳහන් ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අපේක්ෂා කරමි. 2024 මාර්තු මස 25 වැනි දින සිට 30 වැනි දින දක්වා ගරු අග්‍රාමාත්‍යතුමන් චීනයේ නිල සංචාරයක නිරත වන ලද්දේද එහිදී මෙරට ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් චීන රාජ්‍ය සමග අවබෝධතාවක් යුසුමකට අත්සන් තබන ලද්දේද? එම අවබෝධතාවක් යුසුම් මගින් ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රතිලාභ මොනවාද? නොයසේ නම් මේ මන්ද?
අනායකතුමනි, අතුකෝරාලේ මන්ත්‍රීතුමා නගන ප්‍රශ්නය මාර්තු 25 වැනි දින චීන සංචාරය සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා හැටියට ඔවුන් චීනයේ ශ්‍රී ලංකා ග්‍රාමාත්‍යවරයාට කරන ලද ආරාධනයක් පරිදි එම සංචාරය අප යෙදුණා. ඒ ඉතාම සාර්ථක නිල සංචාරයක්. එහිදී ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා හමුවීම ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් හා ශක්තියක්. ඒ වගේම අග්‍රාමාත්‍ය ලී ෂියන් හමුවීමෙන් තමත් අපි ශක්තියක් අපේ රටට ඇති කරගත්තා. විශේෂයෙන් නොමුතුමා නගන ධීවර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සම්බන්ධ චීන රජය සමග අවමුතා ගිවිසුමකට අත්සන් තබන ලැබුවා. තමත් ගිවිසුම් 8කට අත්සන් තැබුවා. ධීවර ක්ෂේත්‍රය සම්බන්ධව අපේ රාජ්‍යමතුමත් හිටිය මහජන චීන ජනරජයේ මානුෂීය ආධාර පරිත්‍යාග වැඩසටහන යටතේ ධීවර දැල් නිවාස පහසුකම් ඇතිකිරීම, සහල් ආධාරය ලබාදීම ක්‍රියාත්මක කිරීම පිණිස නිල හුවමාර ලිපියකට අපි අත්සන් තැබුවා. චීන විසින් ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ව්‍යාපති යටතේ ආරම්භයේ මිලියන 35.7ක වටිනාකමින් යුත් සහල් 1,000 ටන් 1,630ක් පමණ ධීවර දැල් 75,000ක් අපේ ගරු ඇමතුමා විශේෂයෙන් මේ ගැන ඩග්ලස් දේවානන්ද ඇමතුමා මැදිහත් වෙලා තිබෙනවා. පෙර සකසන ලද නිවාස 500ක් මෙරට ධීවර ප්‍රජාවට හිමිවීමට නියමිතයි. ඉදිරි මාස දෙක ඇතුළතදී ඒවායි ලැබීම සිදුවීම ආරම්භ වෙනවා. ගරු මන්ත්‍රීතුමා, ඔබ ප්‍රදේශයට මං හිතන්නේ නැගෙනහිර පළාතේ විශේෂයෙන් මේ අන්තර්ගතයි. ප්‍රශ්නය 4 හේතුවක් පණ නගින්නේ නැහැ. ඒ නිසා මං ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමාට මේ කාරණේ නැගුවට.
බොහොම ස්තුතියි. ඉම්තියාස් බකින් මාකමැතිතුමා ප්‍රශ්නය අහගන්න.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. මම මේ ඉදිරිපත් කරන කාරණේ යොමු කරන්නේ ගරු ග්‍රාමාත්‍යතුමන්ගේ අවධානයට. මේ අද බේරුව නගරසභා ප්‍රදේශයේ ජනතාව මුහුණ දීලා තියෙන කුණු කන්ද සහ අපද්‍රව්‍ය බැහැර කිරීම හා වැඩි ගැටලුකාරී තත්ත්වය වාකියුතු සියලු පාර්ශ්වයන්ගේ හදිසි අවධානය යොමු කළ යුතු බැරෑරුම් ව්‍යසනයක් බවට දැන් පත්ව තිබෙනවා. මේ කාරණය ගැන මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය සඳහා අප්‍රේල් මාස 22 දින ලිපියක් පාර්ලිමේන්තුවේදී බාර දුන් වග එතුමාට මතක ඇතයි මම විශ්වාස කරනවා. මේ කාරණය ගැන මාළියු ලිපිය ගරු කතානායකතුමනි මේ අවස්ථාවේදී වාකියුතු සියලු දෙනාගේ සැලකිල්ල සඳහා කියවන්නට මට අවසර දෙන්න. ගරු අග්‍රාමාත්‍යතුමනි, අප්‍රේල් මාසයේ 22 බේරුව නගර සභාවේ අපද්‍රව්‍ය ඉවත් කර ගැනීම සම්බන්ධවයි බේරුව නගර සභා බල ප්‍රදේශයේ එකතු වන අපද්‍රව්‍ය බේරුව නගර සභාව විසින් බේරුවල මරදාන වත්තිමිරාජපුර ගම්මානයේ ඉඩමකට වසර ගණනාවක සිට බැහැර කිරීම හේතුවෙන් ඒ කුණු කන්දක් නිර්මාණය වී එම ප්‍රදේශයේ ජීවත් වන 400කට අධික නිවාසයන්හි වාසය කරන ලොකු කුඩා ජනතාව සෞඛ්‍ය හා පාරිසරික ගැටලු රාශියකට මුහුණ දී තිබෙනවා. මෙම ගම්මානයට යාබදෝ පිහිටි මොරගල්ල සංචාරයේ කලාපයටද මෙහි දුර්ගන්ධය හා මැස්සන්ගේ බෝවීමෙන් බලපෑම ඇති වී තිබෙනවා. මුහුදට ගලා බසින ඇලමාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. හේතුවෙන් කුඩා වැස්සකදී වුවද මෙම නිවාසයල්ල යටවන තත්ත්වයක් දැන් ඇති වී තිබේ. ඇලමාර්ගයේ සම්පූර්ණයෙන් අවහිර වීම සහ විශාල දුර්ගන්ධයක් පැවතීම නිසා නිවාස තුලවත් වාසය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ගබරගොයින් තලගොයින් වැනි සතුන් ප්‍රදේශයේ බහුලව දකින්නට තිබේ. මැස්සන් බෝවීම අධික වීම නිසා නිවාස තුල ආහාර පිස ගැනීමට ආහාර අනුභව කිරීමටවත් නොහැකි තත්ත්වයක් උදා වී ඇත. වමනය පාචනය වැනි රෝග ව්‍යාප්ත වෙමින් පවතී. මදුරු ගහණය වර්ධනය වී ඇත. ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානම වැඩි වී ඇත. සමේ රෝග වැළඳීම දක්නට ඇති අතර මෙම ගම්මානයේ ජීවත් වීම පෙනහළු රෝග ඇතුළු රෝග ගණනාවක් වැළඳ ගැනීමක් බවට පත්ව ඇත. ගමේ පීටි පාසල දුර්ගන්ධය හා මැසි උදුරු හේතුවෙන් පවත්වාගෙන යාමට නොහැකි වසා දැමීමේ තත්ත්වයක් උද්ගත වී ඇත. මේ කරුණ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර මෙම කුණු කන්ද ඉවත් කර දීම සඳහා සූසු ක්‍රියාමාර්ගයක් අප්‍රමාදවගෙන මෙම ජනතාවට ජීවත් වීමට සූසු පරිසරයක් ඇති කර දීමට මෙම තිරසාර විසඳුමක් ලබා දීමටත් ඔබතුමාගේ කාරුණික අවධානය මම යොමු කරනවා. මට මතක් වෙනවා ගරු අගමැතිතුමනි, මීතොට මුල්ල කුණු කන්ද වෙලාවේ ඔබතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාව විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඇටියට අද ඔබතුමා ආණ්ඩුවේ ප්‍රබලම තනතුර දරනවා. මේ පිළිබඳව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරලා අප්‍රේල් මාසේ මුළු රටම සිංහල අවුරුද්ද සමරන වෙලාවේ, රාමසන් උත්සවයේ සමරන වෙලාවේ මේ ගම්බල ජනතාවට ඉදහසේ අවුරුද්ද සමරන්නවත් රාමසන් උත්සවයේ සමරන්නවත් පුළුවන් කමක් නැහැ. මේ ප්‍රදේශය ඉතාම අපායක තත්ත්වයකට අද වැටිලා තියෙන්නේ. ජීවත් වන්නේ බහුතර ජනතාව ඉතාම දිලිඳු අඩු ආදායම් ලබන පිරිසක්. මේ නිසා මේ වගකීතු පාර්ශ්වයන්ට මේ නැතිබැර මිනිසුන්ගේ වේදනාවන් ගැන නැගෙන හඬ දැනෙන්නේ නැති බවයි මට පේන්නේ. කරුණාකරලා මේ අංශ බාර අද මේ බේරුල ප්‍රාදේශ සභාව මහා ආණ්ඩුව යටතේ පාලනය වෙන්නේ සෞඛ්‍ය පාර්ශ්වභාව යටතේ නෙමෙයි, ජාතික ස්වස්ථ ආයතන යටතේ PHI මහතුරු පුහුණු කරන්නේ මේ ආයතනය විසින්. එහෙමනම් ශේෂ්ඨ පුහුණුව සඳහා ඔවුන් මේ ප්‍රදේශයට ගෙන්වනවා. එහෙමනම් මේ ප්‍රදේශය ආදර්ශ ප්‍රදේශයක් බව හැටියට තියෙන්න ඕනේ පළාත් සභා ප්‍රදේශයට වඩා. නමුත් මේක අපායක්. ඇලමාර්ගයේ සම්පූර්ණයෙන්ම වහලා දාලා යටි වෙලා තියෙන දුර්ගන්ධයත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක්. ඒ කෑමක් කන්න විදියක් නැහැ. මැස්ස වහනවා ඉඳගෙන කල් අවුරුදු සමරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේවට වගවීමක් තියෙන්න ඕනේ, වගකීමක් තියෙන්න ඕනේ. මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා හිටනවා ඉතාම ඉක්මනින් පරිසරය සෞඛ්‍ය මේ අදාළ සියලු පාර්ශ්වයන් ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් කැඳවලා ඉක්මන් විසඳුමක් සහ කඩිනම් පිළියමක් දීලා තිරසාර විසඳුම් ගොඩක් යන්න. මේක ජාතික ප්‍රශ්නයක්. මේක අපද්‍රව්‍ය බැහැර කිරීම අපි රටක් හැටියට ගන්නකොට ලෝකයේ අනෙක් රටවල් මේ කුණු ප්‍රශ්නය සම්පතක් කරගෙන තියෙනවා. ඒකෙන් ආදායම් ලැබෙන මාර්ග බවට පත් කරගෙන තියෙනවා. ඒක ඔබතුමා මේ ගැන උනන්දුවක් දක්වපු බව මීතොට මුල්ල විවාදී කරපු කතාව කියනකොට මට දැනුණා. ඒක කරුණා කළා ඉක්මනින් මැදිහත් වෙලා මේ ව්‍යසනය ඛේදවාචකයක් බවට පත් වෙන්න ඉඩ නොදී විසඳුමක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
ගරු MTS මකර්මාකර මැතිතුමනි, ඔබතුමා මේ ප්‍රශ්නය මුලින්ම ඉදිරිපත් කළා. අවුරුද්දට කලින් පාර්ලිමේන්තු රැස් වුණු අන්තිම දවසේ මගේ අතට ඔබතුමාගේ ඉල්ලීම බාර දුන්නා. ඒ වෙන විට ඒ ඉල්ලීම රජයේ අදාළ අංශ වෙතත් ගිහිල්ලා තිබුණා. මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බස්නාහිර පළාත ආණ්ඩුකාරයන් වරයාට එවලෙම එදෙදම සවස මේ පිළිබඳ මම මේ ලිපි හා නිර්දේශ යවා තිබෙනවා. ඒකට පීවරක් සම්පූර්ණයෙන් ගැනීමට නොහැකිවත් තාවකාලිකව ඒ අදාළ ආයතනවල මැදිහත් වීම සිදු වෙලා තිබුණා. නමුත් ඒක මදි. මම ඔබතුමත් සමග එකඟ වෙනවා. නමුත් එයට ස්ථාවර වැඩපිළිවෙළක් යෙදීම සඳහා අපි එකතු වෙලා අදාළ විශේෂ ආයතන ගැනවිත් සිදු කරන්න වෙයි. අතිරේකව මහජනයා පමණන්නව ඒ ප්‍රදේශයට විශේෂයෙන් ආකර්ෂණය වන සංචාරකයන්ටද
මේ කරදරයක් වීමෙන් අපි වළක්ව ගන්නට ඕනේ. ඒ නිසා මැදිහත් වීමට අපි අවශ්‍ය අදාළ විශේෂ පීවරවල ගැනීමට පළාත් පාලන අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙන අපේ අමාත්‍යාංශයේ මැදිහත් වෙන්නම්. මම ස්තුතිවන්ත වෙනවා. අපේ රාජ්‍ය අමාත්‍යතුමා සංවර්ධන කොමිටේ සභාපතිතුමා හැටියටත් මේ වෙනකොටත් මැදිහත් වීමට අවශ්‍ය උපදේශය නිලධාරීන් ලබා දීලා තියෙනවා. Yes.
ගායමතුමනි, මේ මේක ආණ්ඩුකාරතුමාට දැනුම් දුන්නත් මේ ප්‍රදේශයේ සෞඛ්‍ය පළාත් සභා විෂයක් නෙවෙයි, මධ්‍යම ආණ්ඩුවේ විෂයක්. ඔබතුමා කාර්යකෝ ඉතාම ඉක්මනින් අදාළ සියලු පාර්ශ්ව කැඳවලා සාකච්ඡාවක් කැඳවලා මේ පිළිබඳ මේ තත්ත්වය මිනිසුන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ලබා දෙන්න. මිනිස්සු මැරුණට පස්සේ අපි අවදි වෙලා වැඩක් නැහැ. ඒ වගේ තත්ත්වකදී නොයාලා මේක වළක්ව ගන්න කටයුතු කරන්න.
හරි, බොහොම ස්තුතියි.